මීළඟට ගරු ශ්‍රියාණි විජය වික්‍රම අන්තිතුමිය ඔබතුමට විනාඩි 8ක් කාලයක් තියෙනවා.
ගරු සභාපතිතුමියනි, ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. මම ප්‍රථමයෙන්ම විමල් රත්නායක මන්ත්‍රීතුමා විසින් මේ සභාවට ඉදිරිපත් කළ තියෙන යෝජනාව ස්ථිර කරනවා. විශේෂයෙන්ම ගොවි ජනතාව වෙනුවෙන් කරන ලද ඉතාමත් කාලෝචිත යෝජනාවක් විදියට මේ යෝජනාව හඳුන්වා දෙන්න කැමතියි. විශේෂයෙන්ම මම අද බලාපොරොත්තු වෙනවා මේ රටේ වැඩිම ගොවි ජනතාවක් නියෝජනය කරන මේ රටට සහල් අස්වැන්නෙන් 20%කට වැඩි ප්‍රමාණයක් මේ රටට බත සපයන දිස්ත්‍රික්කයන් නියෝජනය කරන මන්ත්‍රීවරියක් විදියට අපේ දිස්ත්‍රික්කයේ නියඟය හේතුවෙන් ඇති වෙලා තියෙන ඛේදවාචකයේ සම්බන්ධයෙන් සහ මේ සම්බන්ධයෙන් සහන බලාපොරොත්තුෙන් අපි මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්නේ. විශේෂයෙන්ම අද මේ යෝජනාව ඉදිරිපත් කරන වෙලාවේ කෘෂිකර්ම අමාත්‍යතුමා, වාරිමාර්ග කෘෂිකර්ම මේ එකට තියෙන අමාත්‍යංශයක් අද අපේ රටේ තියෙන්නේ, මේ සභාවේ ඉන්න ඕනේ. ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව මේ සභාවට ඇවිල්ලා මේවා ඇහුම්කන් දෙන්න ඕන, උත්තර දෙන්න මේ නිලධාරීන් එන්න ඕනේ. ඒ වගේම වීඅලවි මණ්ඩලය, කෘෂි රක්ෂණ මණ්ඩලය, මේ ආයතනත් මේ වගේ සාකච්ඡාවකදී මැදිහත් වෙන්නට ඕනේ. එහෙම වුණා නම් තමයි අද මේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ, පක්ෂව නම් නැහැ විපක්ෂ තමයි කතා කරන්නේ, මේ කාරණාවලට සවන් දීලා ජනතාව වෙනුවෙන් ඒ අයිතිවාසිකම් ආණ්ඩුවක් විදියට, රජයක් විදියට කෙරෙන්න ඕනේ යුතුකම් ටික ඉෂ්ට කරන්න මේ කාරණා දැනගන්න හම්බෙන්නේ. හැබැයි එහෙම තත්ත්වයක් අද මේ පාර්ලිමේන්තුවේ නැහැ. විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ දිගමඩුල්ල අම්පාර දිස්ත්‍රික්කයේ 2018 යලකන්නේ මහා දෙවන්ත ජල හිඟයකට මුහුණ දුන්නා. අපේ ඩී.එස්. සේනානායක සමුද්‍රය මේ රටේ හදලා තියෙන හැම ව්‍යාපෘතියකින්ම ඉතාමත් සාර්ථක ව්‍යාපාරයක් විදියට අපිට කියන්න පුළුවන්, දකින්න පුළුවන්, මේ රටේ ජනතාව අත්දැකලා තියෙනවා. මේ ව්‍යාපාරයේත් අද මේ වෙනකොට ජල හිගයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් විශාල ප්‍රමාණයක් කුඹුරු අස්වැද්දීම, ඒ වගේම වාෂ්පය වෙන වතුර ප්‍රමාණය වැඩිවීම සහ ප්‍රධාන වශයෙන් වැව දියේ සේනානායක සමුද්‍රය මේ මෑතක යුගයේ පිරෙන්න වතුර ලැබුණේ වැස්ස වැස්සේ නෑ. ඉතින් ඒ කාරණාත් එක්ක මේ දියුණු තාක්ෂණයක් දැන් මේ ලෝකේ තියෙන අපේ රටේ බොහෝ වෙලාවට එක පැත්තකට නියඟේ තියෙනකොට මේ රටේ එක පැත්තක් ගලනවා. ඒ නිසා මම මේක වාරිමාර්ගයටත් යෝජනා කරා. අපි හොයන්න අපේ ඩී.එස්. සේනානායක සමුද්‍රයට තව වතුර ගේන්න පුළුවන් ක්‍රමයක් ඒක තමයි වෙන්න ඕනේ. මොකද ඒක හදලා දුන්නොත් මේ රටට බරක් නැතුව, රටට සහන ආධාර දෙන්න වියදම් කරන්නේ නැතුව ජීවත් වෙන්න මිනිස්සුන්ට පුළුවන් වෙනවා. ඉතා රන් පොලොවක් අපිට තියෙනවා. හැබැයි වතුර තියෙනවා නම් කන්න තුනම වවන්න පුළුවන්. ඒ නිසා සහල්වලි මේ රට ස්වයං පෝෂණය කරන්න හැකියාව මේ සේනානායක සමුද්‍රයට තව වතුර අමතර ජලධාරිතාවක් ලබා දෙන්න මේක සමහරු නම් මේ මම මේක කතා කරනකොට හිතන අයත් ඉන්නවා මේක මේ මම නිකන් කරන්න බැරි දේවල් කියනවා කියලා මේවා කරන්න බැරි දේවල් නෙවෙයි අමුතුම කරන්න පුළුවන් යෝජනා අපේ රට විශාල රටක් නෙවෙයි පොඩි රටක් මීට වඩා දෙවැන්ත දේවල් ලෝකේ රටවල් කරලා තියෙනවා අපිටත් පුළුවන් මේ දේවල් කරන්න ඒ නිසා මේ සාර්ථක ව්‍යාපාරය මේ මිනිසු දුක් නොවින ජීවත් කරන්න අම්පාර දිස්ත්‍රික්කයේ ඉඳන් මඩකලපුව පැත්තටත් මේකෙන් වතුර යන බොන්නත් වතුර දෙනවා මේ ජලාශය වතුර වලින් ඉතින් ඒ නිසා මෙය සාර්ථක කරන්නට ඕනේ ඒ වගේම ඒ 2018 යලකන්නේ ප්‍රශ්නයක් ආවා වතුර මදිය කියලා ගොවිය කොටසකට වගා කරන්න දුන්නේ නැහැ කොටසක් වගා කරා වෙලාවට වගා කරපු ගොවින්ට එහෙම ප්‍රශ්නයක් ආවේ නැහැ ජල හිගය නිසා හැබැයි ජල හිගය කියලා නිලධාරීන් තීරණය කරා මේ කොටසට අපි වවන්න දෙන්නේ නැහැ කියලා පස්සේ අපි කුෂිකර්ම ඇමතුමා දුමින්ද දිසානායක ඇමතුමා මහින්ද අමරවීර ඇමතුමා මේ ඇමතිතුමන්ලා ගෙනල්ලා සාකච්ඡාවක් කරලා වතුර දෙන්න කටයුතු කරා වතුර දුන්නා හැබැයි මේ නියඟේ කියලා වතුර දීම හිර කරගෙන ඉඳලා පහු කරලා වතුර දුන්නට පස්සේ වවාගත්ත ඒ අස්සැන්න ගොවින්ට ගන්න බැරි වුණා කීඩෑව සංගතයට මුහුණ දෙන්න වුණා මොකද වෙලාවට කුඹුරු කරේ නැත්තම් මේ නොයෙක් උවදුරු වලට ගොවියා ලක් වෙනවා ඉතින් ඒ නිසා මේ කීඩෑව සංගතයට මුහුණ දුන්න නිසා අද කීඩෑවන්ට සහනාධාර මේ වන්දි ක්‍රමය කෘෂි රක්ෂණ මණ්ඩලය ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා තමයි මේ අක්‍ර දසදහස් ගාණක් ගොවීන්ට වන්දියද අහිමි කරලා තියෙනවා. එතකොට මේක පහුගිය දවසේ ගිය සෙනසුරාදා කෘෂිකර්ම ඇමතුමා ඇවිල්ලා ගොවිය 200කට වගා හානි දුන්නා 2018 යලකන්නේ. ඉතින් මේක හොයලා බලනකොට 364 දෙනයි තෝරන් තියෙන්නේ. හැබැයි තව ගොවිය දහස් ගාණක් මේ නියඟේ නිසා තමයි ඒ අයට මේ කුඹුරු ටික කරන්න බැරි වුණේ වෙලාවට නිලධාරීන් වතුර මදි වෙයි කියන බයට ඒගොල්ලන්ට වගකීම ගන්න බෑ කියලා වතුර දුන්නේ නැහැ වෙලාවට හැබැයි පහු වෙලා දුන්නා අපි බලපෑම් කිරිල්ල මත නමුත් ගොවියෝ වැඩ කරා අර ක්‍රීඩෑව දුරට මුහුණ දෙන්න උනා එහෙමනම් මේකේ මුල තියෙන්නේ නියඟය ඒ නිසා මේවා අර්ථ නිරූපණය කරන්න ගරු ඇමතුමා මැදිහත් වෙන්න ඕන කෘෂි රක්ෂණ මණ්ඩලයට මේක අපි වතුර නැති වුණාම විතරයි දෙන්නේ මේක හින්ද දෙන්න බෑ කියන අයිතියක් නැහැ ගොවියෝ රක්ෂණය කරලා තියෙන්නේ ඒ රක්ෂණය දෙන්න ඕනේ ගොවින්ට ඒ නිසා විශේෂයෙන්ම අම්පාර දිස්ත්‍රික්කේ උහණ උඩ පළාත ගොනාගොල්ල ගල පිටගල කොත්මලේ පැත්ත කොත්මලේ කොළණිය ඊළඟට වීරගොඩ කලාපය නාවිදෙන් වේලි සම්මන්තුරේ පොතුවිල් ආසනේ මේ විශාල ගම්මාන රාශියකට මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න උනා ඒ නිසා මේ ප්‍රශ්නෙට සාධාරණීකරණයක් අපේ ගොවිය වෙනුවෙන් කරන්නට මේ ආණ්ඩුව මැදිහත් වෙන්නට ඕනේ අපි මේවා යෝජනා කරා ඉල්ලීම් ලිඛිතව දුන්නා අමාත්‍යාංශවලට ඉතින් මොකද්ද උනේ කියලා මන් දන්නේ අවසානයේ 364 දෙනාටයි සහන ලබා දෙන්න තෝරගෙන තියෙන්නේ ඒ නිසා මේ රක්ෂණය කියන රක්ෂණය හොඳයි ඉස්සර රුපියල් 10000යි තිබුණේ ඔබතුමාලා රුපියල් 40000ක් කරලා තිනවා අක්කරයකට ඒක වටිනවා දේපල රක්ෂණයක් කරලා තිනවා ඒක වටිනවා ඒ දේවල් වටිනවා හැබැයි මේ හැමෝට මේ රක්ෂණේ පිහිට දෙන්න ඕනේ ඒ පිළිසරණ ලබා දෙන්න මැදිහත් වෙන්න ඕන ආණ්ඩුව විදියට ඇමතිවරු විදියට මැදිහත් වෙලා මේ නිලධාරීන්ට බැහැයි කියන දෙයින් මුදවගෙන මේ කට්ටියට ඊට එහා හිතන්න කියලා දීලා මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ ගරු ඇමතිතුමා විශේෂයෙන් ජනාධිපතිතුමාටත් අම නියෝජනේ අමාත්‍යංශ නියෝජනය කරන අමාත්‍යවරයා විදියට මේ සම්බන්ධයෙන් මැදිහත් වෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඒ වගේම අනිත් කාරණේ සේනා දලඹුවගේ ප්‍රශ්නේ ගිය මහකන්නේ 2018 මහකන්නේ අපේ දිස්ත්‍රික්කේ නෙවෙයි රට පුරාම හැබැයි අම්පාර දිස්ත්‍රික්කේ පූර්ණ හානි වෙච්ච අයට විතරයි හම්බුනේ 80% 60% 40% 20% විශාල හානි වෙච්ච තව ගොවියෝ ඉන්නවා මේ අයට ඒ රක්ෂණ හිමිකම ඒ වන්දි මුදල අරගන්න ආණ්ඩුවක් විදියට රජයක් විදියට අමාත්‍යංශ විදියට මැදිහත් වෙන්නට ඕනේ නැත්තම් මේවා වෙන්නේ නැහැ මේ කාරණා ඉෂ්ට කරලා දෙන්න මේ අම්පාර දිස්ත්‍රික්කේ ගොවියෝ වෙනුවෙන් මේ රටේ ගොවියෝ වෙනුවෙන් මේ කාරණා ඉෂ්ට කරන්න කියලා මම ඉල්ලා සිටිනවා ඒ වගේම
ගරු මන්ත්‍රීතුමිය මුතුමේ කාලය අවසන්
ඔතන විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමියනි ඒ වගේම වැව් හදන්න ඕනේ අපි අපිට පුළුවන් වුණා පහුගිය කාලේ බණ්ඩර දුව කළුගල් වේ ජලාශය දැන් හදලා ඉවරයි අලුතෙන් වැවක් පටන් ගත්ත පහුගිය කාලේ මහා වැව හිමිරිගොල්ල ප්‍රදේශයේ ඒ වගේම විශාල පානීය ජල ව්‍යාපෘතියක් අපි කරා අම්පාර දිස්ත්‍රික්කේ ජල සම්පාදන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරිය විදියට අපි ඒ දෙවැන්ත වැඩසටහනක් කරා හැබැයි ඒක ඉවර කරන්න හම්බුන්නේ නැහැ පහුගිය 2018 අවුරුද්දේ අපි අතිගරු ජනාධිපතිතුමාට කතා කළා එමෙතුමත් මමත් අපි ගිහිල්ලා ජනාධිපතිතුමාට කතා කළා මිලියන 4500ක් මේ අම්පාර දිස්ත්‍රික්කේ පානීය ජල ගැටලුවට මදි මුදල් ටික වතුර ටැංකි ටික බාගෙට නතර වෙලා ජල නල එළනේවා බාගෙට නතර වෙච්ච තියෙනවා ඒ සඳහා වෙන් කරගත්තා හැබැයි තාම මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට මේ අමාත්‍යාංශය වැඩ කරලා නැහැ මන් දන්නේ ඇයි කියලා ඒ නිසා මේ වහාම ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම මං විශේෂයෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම විශේෂයෙන් මේ රටේ ඇති කරන මේ කෘෂි රක්ෂණ මණ්ඩලයට මේ හැම ගොවියෙක් සම්බන්ධයෙන්ම හැම ඉඩමක් සම්බන්ධයෙන්ම අපේ ස්වභාවික විපත් ඇති වෙන්නට පුළුවන් මේ වයිදී ඒ රක්ෂණ හිමිකම අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙල මීට වඩා ශක්තිමත් කළ යුතුයි කියන කාරණය ඉදිරිපත් කරමින් එහෙම දෙන්න බැරි නම් අපි රටක් විදිහට අපි මුදල් කළමනාකරණය කරනවද නැද්ද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා අපි මොන ආණ්ඩු කරත් හැබැයි මිනිසුන්ට තියෙන මුදලකින් හරි දීලා මේ ජනතාවට සහන සපයන්න ඕනේ කියන යෝජනාව කරමින් මම නිහඬ වෙනවා ස්තුතියි
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය ඊළඟට රාජ්‍ය අමාත්‍යතුමා අජිත් පාණ්ඩපරම අමාත්‍යතුමා ඔබතුමාට
පළවෙනිම ස්තුතිවන්ත වෙනවා ගරු මූලාශ්‍රේරුවඩ මන්ත්‍රීතුමනි විමල් රත්නායක මන්ත්‍රීතුමාට කාලෝචිත යෝජනාවක් එතරම් සාකච්ඡාවට බඳුන් විය යුතු යෝජනාවක් ගරු සභාවට ඉදිරිපත් කරලා මේක සාකච්ඡාවට බඳුන් කිරීම ගැන විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම අපිට අදහස් ප්‍රකාශ කළා අපේ සමහර මන්ත්‍රීවරු බොහොම යහපත් චේතනාව තුළ මේ ප්‍රශ්නය විසඳීමට එතන ප්‍රශ්නයක් තියෙනවා නැත්තේ නැහැ ප්‍රශ්නයක් තියෙනවා ඒ ප්‍රශ්නය විසඳීමට කොහොමද විසඳන්නේ ඒ විවිධ ඵලදායි අදහස් තමුගේ අත්දැකීම් ඉදිරිපත් කළා සමහර මන්ත්‍රීවරු මේකෙන් දේශපාලන අර
බොරදීස් මේ අවස්ථාවේදී මුලාසනය සඳහා ගරු විජේපාල හිටියාරච්චි මන්ත්‍රීතුමා පැමිණවා ඇත
ගරු අමාත්‍යතුමා
විදියට මේ සභාව මෙහෙමමින් සභාව සාකච්ඡා කරලා රටේ ඇත්තටම තියෙන ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කරන්න උත්සාහ කරනා වගේම සමහර මන්ත්‍රීවරු මේ යෝජනාව අස්සේ බොරදියේ මාළුවල්ලලා දේශපාලන වාසි ගන්නත් උත්සාහ කළා. ඒකට මම කිව්වේ සමහර අය කිඹුල් කඳුළු හැරුවා මේ වතුර නැතුව උද්ඝෝෂණය කරන දිහා බලන්නේ නැහැ කියලා. හැබැයි ඒ බලන්නේ නැහැ කියලා කිඹුල් කලපු හැදු මන්ත්‍රීවරු ආණ්ඩුවේ ඇමතිවරු වෙලා ඉන්නකොට මේ උද්ඝෝෂණය කරලා මගේ පැත්තෙත් වතුර ඉල්ලලා කෑ ගහපු මිනිසුන්ගේ වෙඩි තියලා මරලා තමයි ප්‍රශ්න විසඳුවේ. එහෙම මන්ත්‍රීවරු මේ මේ තවත් බොරදිය මාළු ඇල්ලීමට සැරසෙච්ච අවස්ථාත් අපි දැක්කා. ඒ වගේම ගස් කපපු ඒවා ගැන කතා කළා. ජනාධිපතිතුමා මේ ආණ්ඩුව මොනවද කළේ මේ රස්නේ නවත්තන්න කියලා ඇහුවා. ඒකට පහුගිය කාලේ විල්පත්තුව කපනවා කියලා 2014 2013 වල අක්කර හෙක්ටයාර 1000කට වැඩි කපලා හෙක්ටයාර 50000 60000 විනාශ කරපු කට්ටිය අතිකරු ජනාධිපතිතුමා මේ අමාත්‍යාංශය අරගත්තාම මේ අමාත්‍යාංශය අරගත්තාම ගස් කැපීම සීමා කරලා තමුන්ගේ පෞද්ගලික අස්සනක් නැතුව ගස් කපන්න දෙන්නේ නැහැ. ගස් 300කට වඩා කපනවා නම් තමුන්ගේ පෞද්ගලික අස්සන ගත යුතුයි කියලා නීති දාලා මේ වන සංහාරය නවත්තන්න කටයුතු කරද්දී අර එදා ගස් කපපු කට්ටිය අහනවා මොනවද කරේ කියලා. එතකොට ඊළඟට මහජන සල්ලි විනාශ කරා කිය කියා මහජන සල්ලි විනාශ කරනවා ඇඩ්වර්ටයිස්මන්ට් වලට කිව්වහම දැන් ඔය ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සභාපති සංවිත් කන්දිල්ලනවා කිව්වහම පාරවල් වල ගහලා කටවුට් ටික දිහා බැලුවාම සල්ලි නාස්ති කරන්නේ මොනවද කියලා හොරගම් කරපු සල්ලි වල ප්‍රමාණය මොනවද කියලා අපිට තේරෙනවා. පාරවල් දිහා කටවුට් දැන් ආයි පටන් ගත්තා එදා 2015 ඉස්සර කාලේ වගේ මුදල් හොරගම් කරපු අලියට එන්න පටන් ගත්තා. ඉතින් මේ වගේ දේවල් කරන මන්ත්‍රීවරු සමහරලාට මේ බොරදියේ මාළු අල්ලන්නවා. හැබැයි මම මුතු කුමාරණ මන්ත්‍රීතුමාට අපි ශ්‍රියාණි මන්ත්‍රීතුමියට එතකොට අපේ ජනතා විමුක්ති පෙරමුණේ සියලු අදහස් ප්‍රකාශ කරපු ගරු මන්ත්‍රීතුමාලට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. දැනෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේ ගරු උත්තරීතර සභාවේ අපි කොහොමද මේක විසඳගන්නේ? අපිට මොනවද තියෙන අදහස්? වැදගත් අදහස් කිව්වා. ඒ අදහස් ක්‍රියාත්මක කරලා මේක විසඳන්න ඕනි ප්‍රශ්නයක් විදිහට කතා කරපුගෙන විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. වගේ මේ ප්‍රශ්නය ගැන දිහා බැලුවොත් එහෙම ගරු මූලාසන නිරුඩ මන්ත්‍රීතුමනි මේ ජලකන්‍ය වගා කිරීම සඳහා මාර්තු මාසේ 29 වෙනිදා මේ ප්‍රදේශයේ ගරු මන්ත්‍රීතුමනි පාලන ජලපාලන කමිටු රැස්වීම තිබ්බා. ඒත් මේ ජලපාලන රැස්වීම කමිටු රැස්වීම කරද්දී කලාවව පද්ධතිය හැර අනිත් සියලුම කලාපවලට ප්‍රමාණවත් ජලය අදාළ වැවුල තිබ්බා. එතකොට අපි මේ අපේ නිලධාරි මහතුරු මහවැලි අදාළ නිලධාරි මහතුරු විශේෂයෙන්ම කිව්වා අනිත් ජල අනිත්වල දින නියම කළා වගා කරන්න පටන් ගන්න ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් කලාවැව පද්ධතියට වතුර තිබ්බේ නැහැ. ඒ වෙනකොට බොහොම ප්‍රමාණයක්. ඒ කියන්නේ කලාවැවට වතුර පෝෂණය කරන්නේ කොත්මලේ ජලාශයේ. මේ කොත්මලේ ජලාශයේ වතුර මට්ටම තිබ්බේ 30%. ඒතර 30%ක් වතුර තියෙද්දී අපිට සාමාන්‍ය 30%ක් වතුර තියෙද්දී අපිට මේක වගා කරන්න කියලා ඒ මහවැලි අමාත්‍යාංශයට හැකියාවක් නැහැ නිර්දේශයක් දෙන්න. ඒක ඉතින් මේක කල් දැම්මා. දැන් මේ කලාවැව පද්ධතිය හරහා තමයි මහවැලි එච් කලාපය දඹුලුවය කණ්ඩලම කුරුළු පෝෂිත ඇල ඒක මහවැලි එච් කලාපේ බැලුවොත් 25400ක් තියෙනවා මහවැලි එච් කලාපෙට දඹුලුවයට 22500ක් හෙක්ටයාර තියෙනවා කණ්ඩලම 4500ක් තියෙනවා කුරුළු පෝෂිත ඇලට 2000ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේක වගා කරන එකට කල් දැම්මා. එදා දවසේ මේ ගැන කතා කරන්න බෑ ප්‍රමාණවත් ජලය ලැබිලා නැහැයි කියලා. ඊට පස්සේ ආයි මාර්තු 29 වෙනිදා මේ රැස්වීම දැම්මා. මේ මාර්තු 29 වෙනිදා කතා කරන්න ගියාම මෙතුමා කිව්වා හරි. දැන් මෙතුමා අබදුමක් වා මේක ගන්නොරුවේ රැස්වීමක් කරා කියලා. දැන් මේ වගේ දේවල් අපිට කියන එක වැදගත් වෙනවා ගරු මන්ත්‍රීතුමනි. මෙතන අපි අහනවා ඇයි ඔබතුමා තර්කයක් නැගුවේ? ඇයි මේ අනුරාධපුරයේ මන්ත්‍රීවරුන් අනුරාධපුරයේ ගොවියන්ව කතා කරන්නේ ඇයි ගන්නොරුවට ගෙනල්ලා? අපි එක ප්‍රශ්න කරනවා ගිහිල්ලා අමාත්‍යාංශයේ ඉන්න අයගෙන්. ඇයි ඒක එහෙම කරන්න හේතුව මොකද්ද කියන එක සාධාරණ වෙන්න පුළුවන් අසාධාරණ වෙන්න පුළුවන්. නමුත් ඔබතුමා ප්‍රශ්නයක් එක පැන නැගුවා. එතකොට එතෙන්දී ගන්නොරුවේ තමයි තීන්දුව කරලා තියෙන්නේ සාකච්ඡා කරලා තියෙන්නේ. නමුත් එදා බලපුවහමත් වගා කිරීමට අවශ්‍ය ප්‍රමාණය නැහැ. කොත්මලේ ජලාශයේ පිරලා තිබ්බේ 30%කින් 36%ක් දක්වා තමයි පිරලා තිබ්බේ. ඒකද එදත් මේක කල් දැම්ම මේක දිනියක් තීරණය කරගන්න බෑ වගා කිරීම ප්‍රමාණවත් වතුර නැහැ කියලා. එතකොට ඊට පස්සේ මේක ගියා මැයි 13 වෙනිදාට. මැයි 13 වෙනකොට කොත්මලේ ජලාශයේ 41%ක් පිරලා තිබ්බා. ඒ කියන්නේ ගන්න සෙන්ටිමීටර් මිලියන ඝන මීටර් මිලියන 63ක් තමයි ජලාශයේ පිරලා තිබ්බේ. ඒතකොට සාමාන්‍යයෙන් ඝන මීටර් 100ක් නැත්නම් වගා කරන්න පටන් ගන්නේ නැහැ. ඒතකොට ඒ හින්දා හැබැයි එදා තීරණය කරා දැන් මේක දිගටම එහාට යන ප්‍රශ්නයක් හින්දා අතිරේක භෝග 50%ක් වගා කරමු කියලා මහවැලි අධිකාරිය ගොවියන්ට යෝජනා කළා වී වගා කරන්න යන්න එපා අතිරේක භෝග 50%ක් වගා කරමු කියලා. මම මෙතන මේ සුද්ධ වෙන්න කතා කරනවා නෙමෙයි. ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ප්‍රශ්නේ බොහොම හඳුනාගෙන මේකට උත්තරයක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ මේක අද විල කෑ ගහලා ගියා කියලා නෙමෙයි. තව හෙටත් වෙන්න පුළුවන්. අනිද්දාත් වෙන්න පුළුවන්. මොකද්ද මේකට අපි දීර්ඝකාලීන විසඳුමක් කියන්නේ. අපි කතා කළා. ඒතකොට දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ගරු මන්ත්‍රීතුමාල් ප්‍රදාන කළා වගේ එක කාලයකට වහිනවා ගංගාතුර ගණන්. අනිත් කාලයට නියගිය. දැන් මේක ඉස්සර බැලන්ස් වුණා. දැන් පරිසර පද්ධතිය ගෝලීය වෙනස් වීම නිසා මේක බැලන්ස් වෙන්නේ නැතුව අර එක කාලයකට වතුර ගම් වතුර ගලනවා අනිත් කාලෙට නියගිය. දැන් ඕකට තමයි ඔබතුමාලත් යෝජනා කළා මේකට වැව් හදන්න ඕනේ. වතුර ගබඩා කරන ස්ථාන හදන්න ඕනේ. නැතුව කොහොමද කරන්නේ දැන් වහයි? දැන් තියෙන ගබඩා කරන පද්ධතිය තුල වැව් පද්ධතිය තුල වතුර ගබඩා කර හැකි ප්‍රමාණය මෙච්චරයි නම් ඒ ප්‍රමාණයට වැස්ස නැති වුණාට පස්සේ අපිට වතුර දෙන්න පුළුවන්න්නේ. ඒකෙන් වෙන කොහෙන්ද වතුර ගේන්නේ? හැබැයි වහින කාලෙට මේ වැව් ඔක්කොම පිටාර යනවා. එහෙනම් අපි යන්න ඕනේ. දැන් තව චෝදනාවක් ආවා පොළොන්නරුවේ පැත්තට වතුර තියෙනවා අනුරාධපුරයේ පැත්තට වතුර නැහැ කියලා. ඇත්තටම එදා රටේ තිබිච්ච තත්ත්වය මේ කාලගුණ විපර්යාසයක් එක්ක මේ හැම කෙනාටම ප්‍රශ්න තිබ්බා. නමුත් මොරගහකන්ද ජලාශය නිර්මාණය කළාට පස්සේ ඒකේ විශාල ධාරිතාවයක් කලාවැව වගේ මම හිතන්නේ 6-7 ගුණයක ධාරිතාවයක් තියෙන නිසා දැන් ඒක ස්ටොක් ටැංක් එකක් තියෙනවා අපිට තියෙන ලොකු ස්ටොක් ටැංක් එකක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ඒ පැත්තට ඒකෙන් බෙදෙනවා. නමුත් දැන් මේකේ තියෙන ප්‍රමාණය දිහා බැලුවාම මේකදී අපිට ජලය ලැබෙන්නේ ජලය ලැබෙන කලාවැව දිහා බැලුවොත් බොහොම පොඩි ප්‍රමාණයක් තමයි ජලය ස්ටොක් වෙන්නේ. හැබැයි ඉතිහාසය අපි බැලුවා දීර්ඝ කාලීන වශයෙන් මේ කලාවැව හාරලා ලොකුවට වතුර ගන්න බැයිද? කොත්මලේ ජලාශය පුරව ගත්තත් ඒ කැපැසිටි එක ඒකෙන් පෝෂණය වෙන පද්ධතියල දෙන්න වතුර ප්‍රමාණයක් මදි. ඒතර අපිට කිව්වා වගේ දීර්ඝ කාලීන විසඳුම් ගන්න නැද්ද ඔබතුමාගේ වගේ දැන් ඔබතුමාලාගේ යෝජනාව තියෙන මේ මිනිස්සුන්ට දැන් අද මොනව හරි කරන්න කියන එක. නමුත් මේක ඊළඟ දවසෙත් මේක නොවෙන්න නම් ජලාශය තව ඉදිරි කෙරෙන්න ඕනේ.
අමතරමන්තුමාගේ අවසරය ඇතුව දැන් මම මගේ කතාව ඉදිරිපත් කරන වෙලාවේ ඔබතුමා සභාවේ නොසිටින නිසා මම ඉතක් හෙටියෙන් කියන්න මම ඉදිරිපත් කරපු අදහස ඔබතුමා මැයි 13 දක්වා කිව්වා කන්න රැස්සින් ගැන. ඔව් මැයි 17 වෙනිදා මම හැන්සාඩ් කළා. මේක ලිපිය හැන්සාඩ් දෙපාර්තමේන්තුවේ අරන් ගිල්ල තියෙනවා. මැයි 17 වෙනිදා තීන්දුව කරනවා කලාවබ ඔය කියන මහවැලි එච් කලාපේ ජනතාවට ඔබතුමා කලින්කෝ වගේ 150ක් අතිරේක භෝග වගාවටත් ඉතිරි 150ක් මොනවාද මේ වීගොවි තැනටත් වතුර ලබා දෙන්නවා කියලා. ඒ අනුව තමයි ගොවීන් වගා කරන්න පටන් ගත්තේ. ඒගොල්ලන් අර වියලි මොනවාද තනකොළ මැරෙන්න තෙල් ගැහුවා, බීජ ගන්න සල්ලි බැඳා, සෝයවලට සල්ලි බැඳා අතිරේක භෝග වගාව නිසා. ඊට පස්සේ අමතුමා මැයි 31 يعني දවස් 14කට පස්සේ තමයි නැවත නේවාසික කල්පනා කරතුමා කියන්නේ රැස්වීමක් ඇඳවලා වතුර දෙන්න විදියක් නැහැ කැන්සල් කරා කියලා.
දැන් 50. අර වී මඩ ගොවිතැන්සි වී ගොවිතැන්සි 50.
නෑ නෑ කාටවත් දැන්.
ඔව්.
ඒ කියන්නේ වතුර දැන් දෙන්න බෑ කියලා.
නෑ ගොඩ ගොවිතැන්සි 50 තිබ්බා.
එතකොට දැන් වෙලා තියෙන දේ තමයි මිනිස්සු දැන් වගා නොකර හිටියත් මිනිස්සු අමාරු වටනවා තමයි.
ඔව්.
දැන් වතුර දෙනවා කෝ නිසා මිනිස්සු දැන් වැඩ කරන්න වියදම් කළා. දැන් වියනම් කළා දැන් අර කබලෙන් ලිපට වැටලා තිබෙන්නේ. ඒ ඉල්ලීම් දෙකක් තියෙන්නේ. නිශ්චිතව.
ඔව් ඔබතුමාගේ
යෝජනා. වියදම් කරපු බුදලක් තියෙනවා ඒක ගෙවන්න. දෙක ඔබතුමාලා රාජ රක්ෂණ ක්‍රමයක් තියෙනවා ඒකට අනුව අක්කරයකට 40,000ක් වන්දි තියෙනවා ඒක ගෙවන්න කියලා. ඕක තමයි ඉල්ලන්නේ අමතුමා. අර ජලාශය ලොකු කරන එක ඔබතුමාලා ආණ්ඩුවක් වශයෙන් ලොකු වැඩක් ඒක කරන්න.
අපේ ඔබතුමත් මේකට එක්කෙනා මත් එක්ක මේ ගොවි රක්ෂණ ක්‍රමය ආවයි කියලා මේ රක්ෂණ ක්‍රමය තාම දැන් අපි අද ඊයේ ප්‍රශ්නයක් නෙමෙයි මේක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. කෘෂි රක්ෂණය
කෘෂි රක්ෂණය නෙමෙයි ගොවි කෘෂි රක්ෂණ සමාගම සම්පූර්ණයෙන්ම වට්ටලා තියෙන්නේ හොරකම් කළායි නාසි කළායි. නෑ රජයේ විසින් ආපදාවන් ලක් වූ සෑම කෙනාම රක්ෂණය කළා තිබෙනවනේ. අන්න ඒකෙන් ගෙවන්න පුළුවන් මේක.
නමුත් ගරු මන්ත්‍රීතුමා ඔබතුමා හරි ඒක. දැන් අපි යථාර්ථයකට යන්න බෑ මේක. සාකච්ඡාව කියන්නේ ඵලදායි වෙන්නේ එතකොට නැත්තම් මේ සාකච්ඡාව තේරුමක් නෑනේ. එතකොට හරිනම් අපේ කෘෂි රක්ෂණ සමාගම මණ්ඩලයේ රජයේ එකක් ඒක හරියට තිබ්බනම් මේ හැම ගොවියෙක්ම රක්ෂණය වෙනවා නම් මේ ප්‍රශ්නේ කතා කරන්න දෙයක් නෑ අපිට. මේ සභාවට එන්න ඕනෙත් නෑ කෘෂි රක්ෂණය හරියට ක්‍රියාත්මක වෙනවා නම්. අපි අර පහුගිය නියගයක් වෙලාවදී මම හිතනවා ලංකාවේ වැඩිම කෘෂි රක්ෂ ආපදා සඳහා නියඟ ආපදා සඳහා වැඩිම ගෙව්වේ පහුගිය කාලේ ගොවීන් සඳහා. නමුත් මෙතෙන්දී අපි අර ඔබතුමා කෝගේ අපිට එකක් තියෙනවා කෘෂි රක්ෂණය ප්‍රායෝගික කරගන්න. නිකන් බොරුවට නමට බෝඩ් එකට රක්ෂණ එකක් තිබිලා වැඩක් නෑ. ඕක අද ඊයේ ප්‍රශ්නයක් නෙමෙයි අපි ආධිකාරණ ඉඳන් කතා කරන මේක සාර්ථක කරන්න ඕනේ කියලා. නමුත් ඒකේ එක වෙන්නේ නැහැ. නමුත් ඔබතුමා ආපදා කළමනාකරණය ගැන තමයි කතා කරන්නේ. ඒ එතෙන්දී මම දන්නේ නැහැ. මම දන්නවා රටේ සියලු නිවාස රක්ෂණය කළා ස්වභාවික ආපදා සඳහා. වෙයි ගොවි මහත්තුරු තාම රක්ෂණය කරලා තියෙනවද කියන එක ඇත්තට මට ඒකට උත්තරයක් දෙන්න විදිහක් නැහැ මගේ නියඟේ සඳහා. දැන්
ගරු බිමල් රත්නායක මහත්මයා,
ගරු සභාපතිතුමනි, මහවැලි අධිකාරී අධ්‍යක්ෂණරා දිසානායක මහත්මයා, ඔබතුමාගේ අමාත්‍යාංශ ලේකම්තුමා මගේ ආපදා කළමනාකරණ අමාත්‍යාංශ ලේකම්ට දැනුම් දීලා තියෙනවා මේ මාසෙත් මැයි මාසෙත් 30 සමයන මේ ජූලයි 30 වෙනිදා සියලුම වාර්තා කරලා මෙහෙම දරන්ට නියඟකින් හානි වෙලා තිබෙනවා මේකට වන්දි ගවන්න කියලා. ඒ නිසා නියඟය ජාතික ආපදාවක්. ඒක එක. මම ඔබතුමාගේ ඉල්ලා සිටින්නේ ඒකත් දැන් මේ ඔබතුමාගේ අමාත්‍ය දෙපාර්තමේන්තුවෙන් මහල් අධිකාරියෙන් වතුර දෙනවා කියලා වගා කරන්න ගිහිල්ලාම අනාථ වෙච්ච පිරිසක් ඉන්නවා. ඒ අය තමයි දැන් තමුත් ඒගම මේ තුමාගේ ආසනයේ උපවාස කරන්නේ. ඒ මිනිසුන්ට වන්දි ගවන්න මිනිස්සු අනාථ වෙලා
තියෙන්නේ. දැන් ඔබතුමා
අරු එමෙතුමා
අපි කවුරු හරි අපේ ගොවි මහත්තුරු ඒක නීත්‍යානුකූලව හරි නැතුව හරි ආපදාවට පත් වෙලා තියෙනවා නම් අපේ වගකීමක් තියෙනවා ඒක ආපදා කළමනාකරණ ආයතනයට දන්වල යවන්න. අපේ අමාත්‍යංශය මගින් ඒ යුතුයකම ඉෂ්ට කරලා තියෙනවා. ඒ කියන්නේ ඒක යවලා තියෙනවා. ඊට පස්සේ ඒ මිනිසුන්ටත් තියෙනවා මේක රක්ෂණය කරලා තියෙනවාද මොනවද වෙලා තියෙන්නේ මම කියන්නේ රජයේ මුදල් ගෙවීමේදී යම් චක්‍රලේඛන හරි කැබිනට් තියෙනවා හරි මොනවා හරි දේවල් වලට යන්න බෑය. ඒතකොට ඒ වගකීමක් එකට දෙනවා මම ඒකට ඇඟිලි ගහන්න යන්නේ නැහැ මගේ විෂයපතේ තුලට මගේ කතාව තුලට මට ඒක ඔබන්න විදිහක් නැහැ. ඒ කියන්නේ දන්නේ දෙයක් ගැන කතා කරන්න මට බෑ. නමුත් අපිට වෙලා තියෙන්නේ අපි දැන් අපිට මේක දීර්ඝ කාලින බැලුවොත් අදයියේ වෙච්ච දෙයක් නෙමෙයි. 2012 මීටත් වඩා 100%ක් පූර්ණ හානි වෙලා තියෙනවා නියඟ නිසා.
කරුමුතු කුමාර මන්ත්‍රීතුමා
මම පොඩ්ඩක් දැනුවත් කරනවා මේක සාකච්ඡාවක් හින්දා. මේ අපේ කාලේ මනින්ද කියන්නුනම් මේ ගොවියෝ නැගිටේ ඒ ප්‍රදේශයේ පන්සල්වල ස්වාමීන් වහන්සේරෝ 45 නමක් 50 නමක් වැඩලා උන්වහන්සේලා ගත්තා අපේ ජනාධිපතිතුමාට මේක ඉදිරිපත් කරන්න. එතන මම ඉල්ලීමක් ගන්න මේ ගොවියෝ වෙනුවෙන් ඒ ස්වාමීන් වහන්සේලා මේ වෙනකොට ඒ ඉල්ලීම ඉදිරිපත් කළා ඇති ජනාධිපතිතුමාට. අතිගරු ජනාධිපති ඔබතුමා කියන කතාව ඇත්ත. ඔබතුමා අසනලා ඉන්නේ. ආපදා කළමනාකරණ එක කියන ඔබතුමාට මම බෑ. හැබැයි මේක පුළුවන් රටේ විශේෂිත අවස්ථාවක් වශයෙන් කැබිනට් පේපර් එකක් හරි දාලා මේක කරන්න ඔබතුමාට ජනාධිපතිමට බලකිරීමක් කරන්න මේ සම්බන්ධව.
දැන් බොහොම ස්තුතියි ගරු
මන්ත්‍රී අමාත්‍යතුමා.
දැන් මේ වගේම ව්‍යසනේ නියඟේ නිසා දැන් මේක සාමාන්‍යයෙන් රටේ අවුරුදු 10කට 5කට සැරයක් මේක සිද්ධ වෙනවා. ඔබතුමා ප්‍රදේශයේ ඉඳ ඔබතුමා දන්නවා. ඒතකොට 2012 මීටත් වඩා විශාල හානියක් සිද්ධ වුණා. මම ඔබතුමාගෙන් අහනවා එදා තිබිච්ච ආණ්ඩුව ගෙව්වද ඒ ගොවීන්ට වන්දි කියලා. ඒ කියන්නේ 2012 මීට වඩා හානියක් සිද්ධ වුණා. මම දන්න විදිහට ගෙව්වේ නෑ. මම ඒක චෝදනාවකට කියනවා නෙමෙයි. ඒ කියන්නේ එදා 2012 ගෙව්වෙත් නෑ. ඊට පස්සේ නැවත මේ වගේම හානියක් වුණා 2016 දී. මෙච්චර හානියක් වුණේ නෑ 2016 දී. ඊට පස්සේ දැන් අද 2019 දැන් මේක ළඟ ළඟ රිපීට් වෙන්න පටන් අරන් තියෙනවා. ඒ කියන්නේ මෙතෙක්කල් දැන් 2014 මීට වඩා හානිය සිද්ධ වෙද්දී මේක ආපදායකෙන් ගෙව්වෙත් නැහැ. මං කියන්නේ ඒ ගෙව්වේ නැති හින්දා දැන් ගෙවන්න එපා කියන එක නෙමෙයි. ඒ කියන්නේ එදා ගෙව්වේ නැහැ කියලා දැන් ගෙවන්න එපා කියන එක නෙමෙයි. නමුත් මේක එදා ඉඳන් වෙවි සිද්ධ වෙන ප්‍රශ්නයක් නේ. අද මේ මිනිස්සුන්ට නිදහස දීලා තියෙනවා කතා කරන්න පුළුවන්, විරුද්ධකම් කියන්න පුළුවන්, ආණ්ඩු විචනය කරන්න පුළුවන්, අගමැතිතුමාට ජනාධිපතිතුමාට බනින්න පුළුවන්. ඉතින් ඒ නිසා අද මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ වෙච්ච එක හොඳයි. ඒක ප්‍රශ්නේ වෙන්න ඕනි. එතකොට මේකට උත්තර එන්නේ. දැන් අපි මේ නිදහස දුන්නේ මිනිසුන්ට උද්ඝෝෂණය කරන්න. මේ ප්‍රශ්න වෙන්න රටේ. ප්‍රශ්න වෙනකොට මන්ත්‍රීතුමාලා කෑ ගහනවා. ගොවියෝ කෑ ගහනවා. ස්වාමීන් වහන්සේලා කතා කරනවා. එතකොට ඇත්ත උත්තරේ හොයන්න අපි දුවනවා.
ගරු මුතු කුමාර මන්ත්‍රීතුමා.
ප්‍රශ්නයක් තියෙනවා.
හරි, අමතුම සමා වෙන්න. දැන් මට ටිකක්
මම ඔබතුමා කතා කරන්න.
නෑ, කමා වෙන්න. මොකද මම කල්පනා කරේ 2012කට ගෙව්වා. ඒක උනේ මෙහෙමයි.
ගෙව්වේ නෑනේ.
ගෙව්වා මම කියන්නේ. ජනාධිපතිතුමා රට ගිහිල්ලා ආපු ගමම කලේ මේ ප්‍රදේශින් ගොවිසං සභා මන්ත්‍රී කට්ටිය ගෙනව ජනාධිපති ලේකම් කාර්යාලයට. එදා එක පොරොන්දක් වුණා තානාධාර දෙන්න එක පැත්තකින් අනිත් පැත්තේ වැව් ටික හරන්න කියලා කලාව හරන්න පටන් ගත්තා. මම දැන් මට මතක් වුණේ මේක කළා එක. ඒක මම කියන්නේ මේක වාදයක් නෙමෙයි.
නෑ.
වාදයක් නෙමෙයි. මේක මම හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ යන සුහදම සාකච්ඡාවක්.
නෑ, ඒක හොඳයි. ඒක තමයි මම කිව්වේ මේක අපි දේශපාලන පෙරළියක්
කරන්න මේක හොඳ මාතෘකාවක්. අපි ඉල්ලීමක් කරනවා මේ ගොවීන් වෙනුවෙන්. දැන් බිම්මල රත්නායකතුමා අපි කණ්ඩායම් මහජනිය ඉල්ලීමක් කරනවා මේක නීති රීති වල මොන ප්‍රශ්න මේ පොඩ්ඩක් මේක කඩලා මේ ගොවින්ට යම් තහනයක් දෙන්න ඔවුන් අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරුවා මේ යම් වචනයක් විශ්වාස කරලා. මේකයි.
ඔව්. ආණ්ඩුවට සල්ලි නැතිකමක් නැහැ. ආණ්ඩුවට සල්ලි තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව යම් මුදල් කල්පනා කරන එක යනවා. ආණ්ඩුවට සල්ලි නැති හින්දා ප්‍රශ්නයක් නෙමෙයි. යම් අපිටමක ක්‍රම දැන් මම ඒකයි කිව්වේ මම හොයලා බැලුවා මම මෙතෙන්ට එන්නේ ඉස්සෙල්ලා 2012 ගොවින්ට මේක ගෙව්වද? මොකද ඒක තමයි වැඩිම මේ වගේම මීට වඩා හපන් නියඟයක් 2012 තිබ්බා. හැබැයි එතකොට මට ආපු විදිහට නම් ගෙවලා නැහැ. සමහර ටිට් එක දෙනකොට ගෙව්වා දන්නේ නැහැ ඔබතුමා. ඔව්. ඔව්. එතකොට ඒ කොච්චරක්ද ගෙව්වේ? ප්‍රශ්න තියෙනවා දැන් ඔබතුමා කියනවනේ ඒක කොච්චරක්ද මේක දෙයක්ද? නමුත් අද අපිට මෙතන තියෙන්නේ මෙතන අපිට තියෙන පරීක්ෂණයක් කරන්න ගරු බිමල් රත්නායක මන්ත්‍රීතුමා දැන් අපිට මේ වැව් වල තියෙන වතුර ටිකනේ දෙන්න වෙන්නේ ගොවියන්ට. දැන් කොහෙන්ද වෙන ගිනල්ලා මේ කලමනාකරණයනේ කරන්න වෙන්නේ. අපි ෆේලියර් එකක් තියෙනවා. අදාළ ධාරිතාවයෙන් යුතු වැව් හදාගෙන නැහැ. දැක 150යි. කවදාවත් 100ක් වගා කරලා නැහැ. කවදාවත් 100ක් වගා කරලා නැහැ. ඒ කියන්නේ මේකේ ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් අපි අද කතා වෙන එකේ සාකච්ඡා කරන එකේ විවාද කරන එකේ තේරුමක් තියෙනවා. ඒක මම ඔබතුමාගේ යෝජනාවට බොහොම ගරු කරේ. ප්‍රශ්නයක් තියෙනවා. 100ක් ඉතිහාසයකවත් වගා කරලා නැහැ. 150යි 40යි 60යි 70යි වැඩි මොනක් 70ට ගිහිල්ලා ඇති. ඒතකොට දැන් බොළොන රූපෙත්තට අලුතෙන් මොරගහකන්ද ජලාශය ආවා. ඒකින්ද අද ඒ ප්‍රශ්නෙට උත්තරය ආවා ඒ පැත්තට. හැබැයි අනුරාධපුරේ පැත්තට එකක් ආවේ නැහැ. ඒකින්ද ඒ ගොවියන්ට දැන් මහවැලියේ ඉන්න අර ඔබතුමාලා සමහර චෝදනා කරන නිලධාරි නෝනා. ඉතින් බැනුම් අහනවා. අපි බැනුම් අහනවා කියලා මේ වතුර ටිකනේ හතර වටේ බෙදන්න වෙන්නේ. දැන් එක පැත්තකට වතුර දෙනකොට තව පැත්තක් කෑ ගහනවා. යාට එක්කෙනෙකුට 100ක් වගා කරන්න දෙන්නේ නැහැ නේ. තව කට්ටියක් කෑ ගහන අපිට බොණ්ඩ වතුරක් නැහැ. ඇයි ඒ පැත්තට දුන්නේ කියලා. මම කියන්නේ මේ ලොකු කලමනාකරණ තියක් තියෙන එක අපේ ෆේලියර් එකක් තියෙනවා. අන්න ඒකට අපි දැක්ක දේ තමයි අර ශ්‍රියානි මන්ත්‍රීතුමිය ප්‍රකාශ කළා වගේ අපිට වැව් ටිකක් දැන් පොළොන්නරුවේ ප්‍රශ්නේ විසඳුවේ වැව් හදලානේ. ඒ වගේ වැව් ටිකක් හදා ගන්න ඕනේ. අපි දැන් බල්ලා තියන පොල්ගොල්ල ජලාශයට ඔබෙන් උඩින් හෙක්ටයාර් අක්කර අඩි ලක්ෂයක් පයින් නැත්නම් හෙක්ටයාර් ලක්ෂයේ පණින වැව් වැව් දෙක තුනක්වත් හදා ගන්න ඕනේ. අර වහින කාලේ වතුර දාලා නැත්නම් අපේ තියෙන වැව් පද්ධතිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ අපේ තියෙන වැව් පද්ධතියේ ධාරිතාවය තියෙන ගොවිතැන් කිරීමේ අවශ්‍ය වතුර ටික දීමේ 50%ක් නැහැ. වැස්සද වැඳගෙන ඉන්න තමයි අපිට වෙලා තියෙන අනේ වැහැපන්. එතකොට ප්‍රශ්නේ අපි දෙවියෝ බේරනවා කියලා. එහෙම තමයි තියෙන්නේ. ඒකට පොළොන්නරුවේ ප්‍රශ්නේ ජනාධිපතිතුමා විසඳුවා වගේ අපිට තියෙන අනුරාධපුරේ ප්‍රශ්නේ විසඳන්න. වැඩක් නොකර ඉඳලා නැහැ. හැබැයි දැන් මේ ධාරිතාවේ මේ ගොවිතැන් කිරීමට අවශ්‍ය වතුර ටික මම කියන්නේ අපිට එක් රැස් කරගන්න වැඩ පිළිවෙලක් වෙන්න ඕනේ. දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් තව තිබ්බා. ඔබතුමාලා ওই ප්‍රශ්නේ කියනකොට දැන් මම මහවැලි අමාත්‍යාංශයෙන් අහනකොට ඒ ජලපාලක නිලධාරී නෝනාගෙන් අහලා දැන් ගිනල්ලා මගේ ඔෆිස් එකට මෙතෙන්ට එන්නේ ඉස්සෙල් මම ප්‍රශ්න කරා. මොකද්ද මේ ප්‍රශ්නේ? ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? එතුමිය මට කිව්වේ අර කතාව තමයි. අර මම කියපු කතාව තමයි කිව්වේ 50%ක් ගොඩ භෝග වගා කරන්න කියලා කිව්වා. වෙන දේවල් කිව්වේ නැහැ. නමුත් අර ගොවි මහතුරුන්ව ඒ පාලනය කිරීම සඳහා ඒ පැත්තේ ඉන්න කලාප නියෝජිතයන්ට රජේ මහවැලියේ යම් හයියක් තියෙන්න ඕනේ. දැන් අපිටම ගොවි මහතුරු කැමති. දැන් එතන වෙච්ච සිද්ධිය ගැන ඒ අපේ අමාත්‍යාංශයෙන් විග්‍රහ කරන්නේ ඒගොල්ලෝ කියන්නේ දැන් ගොඩ ගොවිතැන 50%යි කියලා කිව්වා. හැබැයි ඊට පස්සේ ඒ දවස්වල වැස්සා. වැස්සාම කුඩා වැව් ඒ පැත්තේ තිබ්බා. වැහි ජලයේ යම් ප්‍රමාණයක් ඉතහන් ගොවිතැන ඉවර කරගන්න ප්‍රමාණයක් නෙමෙයි යම් ප්‍රමාණයක් පිරුණා. පිරුණාම ගොවියෝ හිතුවා මේක වහී දිගටම සබහා ධර්මයෙන් මේකට උත්තරේ එයි. ඒ හින්දා බී ගොවිතැන් අර නිර්දේශ කරාට වඩා වගා කරා. වගා කරාට පස්සේ වැස්සේ නැහැ. එතකොට මේ ගොවියෝ අතරමං වුණා. ඒ කියන්නේ ගොවියෝ අතරමං වුණා. ප්‍රශ්නයක් ඇති වුණා. කියලා
රුමිවල් රත්නායක මහත්මයා දැන් මේකේ චෝදනාව දැන් වැසවලහක දෙවියන්ට කියලා වැඩකුත් නැහැ. දැන් නිලධාරී නෝනලා මහතුරුන්ට කියලා වැඩක් නැහැ. දැන් ගොවියෝ දැන් වද වේදනා වඳිනවා. දැන් කවුරුත් වෙන්න තියෙන හානිය වෙලා. ඒ නිසා දැන් ඔබතුමා ජනාධිපතිතුමා නියෝජනය කරන ප්‍රධාන ඇමතිවරයා මෙතන ඉන්නේ. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ වතුර දෙනවා කියලා පොරොන්දු වෙලා වතුර ගන්න ලැබිච්ච නැතිකමින් අසරණ වෙච්ච ගොවියන්ට පොදුවේ මේ ත්‍රේ පිරිස මහ විශාල ප්‍රමාණයක් නේ. මං හිතන්නේ පවුල් 20,000ක් නෑ. මේ මුතු කුමාරවංශතුමා වතුර වැච් කලාපේ මේ අර කබලෙන්ලිපට වැටිච්ච පිරිස ගත්තොත් පවුල් 20000ක් නෑ. ඒකේ ඒ නිසා ඒගොල්ල තමයි උපවාස කරන්න දෙය. ඉතින් ඔබතුමා ඉල්ලා ඉන්නවා කරුණා කළා ඔබතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවද මේ ඇයට වන්දි ලබා දෙන්න කියලා. දෙක තමයි පොදුවේ නියඟේ නිසා ඇතිලා තියෙන ප්‍රශ්න මම හිතන්නේ ඒක බිලියන ගාණක් යන වැඩක්. ඉතින් ඒකට මම හිතනවා ඒක රජයේ අර ආරක්ෂක අරමුදල මොනවාද සානාධාර අරමුදලෙන් හරි එහෙම ලබා දෙන්නේ. ඒ නිසා මම ඔබතුමා දැන් ඉල්ලා හිටින්නේ නිලධාරීන්ට බැනලා හෝ ඇස්සවලහක දෙයන්ට බැනලා හෝ නෙමෙයි ඔබතුමා වැව් හදන්න. ඊට පෙර මේ මිනිස්සු උපවාසයක් කරනවා. කරුණාකර ඔබතුමා මේ මිනිස්සු බලන්න යන්න. ඒ අතරේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා බෙන්දි දෙන්න කටයුතු කරන තුරු තමයි මම
අහන්නේ. ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා දන්නවා රජයක් වශයෙන් මේ උපවාසයට දැන් ඒ දවස්වල උපවාස කරපු මිනිස්සුන්ට කරපු දේ දැක්කනේ. නේද අපි එතනින් එහාට ගිහිලා ඒ උපවාසය කරන දේ පිළිගත යුතු හඬක් විදිහට පිළි අරගෙන තියෙනවා. ඒ නිසා තමයි මගේ අමාත්‍යාංශයෙන් එතුමාලා කිව්වා වගේ මහවැලි අධිකාරිය අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා අත්සන් කරලා ආපදා කළමනාකරණයට පවත්ලා තියෙන්නේ මේ නියගේ නිසා. එන්නේ ඒගොල්ලෝ හිතාමතා හෝ වේවා වගා කළානේ. දැන් අපේ අමාත්‍යාංශය කියන්නේ පල්ලෙහා නිලධාරි මොනව කරාද දන්නේ නැහැ RPM ලා. හැබැයි ඉහලින් කිව්වේ වතුර මෙච්චරයි දෙන්නේ මීට අඩිය කරන්න එපා. ඒකට ඒගොල්ලෝ අපේ කට්ටියත් එක්ක එකතු වෙලා නැහැ වහිනවා කියලා හිතාගෙන වැඩියෙන් වගා කළා. මොකද මේ ගොවියෝ අපේ රටේ ගොවියෝ අතරමං වුණානේ. ඒ කියන්නේ හිතාමතා කියන්නේ මහවැලි ඉන්ස්ට්‍රක්ෂන් එක නැතුව හරිය අතරමං වුණා. එහෙනම් ඒ අයට අපි සහනයක් දීම ඔබතුමා කිව්ව දේ මමත් පිළිගන්නවා. ඒකයි අපේ අමාත්‍යාංශය පිළි අරගෙන ඒක ආපදායකට යොමු කරලා තියෙන්නේ. අපි අමාත්‍යාංශයක් වශයෙන් ඒක තවදුරටත් හොයලා බලන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක නේ උනන්දු වෙන්නම්. ඒ කියන්නේ නමුත් අපිට මේක ඇත්තටම සාකච්ඡා කර යුතු මේ අද මේ ප්‍රශ්නේ විතරක් නෙමෙයි. එතනින් එහා තවත් ඉස්සරහට කාලගුණ විපර්යාස වැඩි වෙයි. අපේ අපි ඒ පද්ධතියට උත්තර දැමිය යුතුයි. අද වෙනකොට අපි උත්තර දීලා නැත්තේ නැහැ. ඒ කියන්නේ මුළු ලංකාවම අපිට එකට උත්තර දෙන්න විදිහක් නැහැ. දැන් එක එක ප්‍රදේශවල අලුතෙන් වැව් හරි ගස්සලා අලුත් යෝජනා ක්‍රම ඇති කරලා ප්‍රදේශ සමහරක් උත්තර දීලා තියෙනවා. අද අපිට ඉතාමත්ම දරුණු විදිහට මූණ දබාන්න වෙලා තියෙන දිස්ත්‍රික්කේ තමයි අනුරාධපුර දිස්ත්‍රික්කේ. ඉතින් ඒ දිස්ත්‍රික්කේ ප්‍රශ්නෙට අපි ඒක
මුලවසනේ ඔගරු බිමල් රත්නායක
මහත්මයා ගරු සභාපතිතුමනි තුමාට බාධා කරනෝනේ. දැන් අද දිනේදී ඉදිරිපත් කරන ලද කල්ට මේ පරිපූර්ණ ගැස්සමේන්තුවක් තියෙනවා. මේ පරිපූර්ණ ගැස්සමේන්තුවේ අංක 183 ප්‍රතිපාදන අංකයේ යටතේ ලක්ෂ 3000ක් වෙන් කරනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කරු ඇමතුමනි. මොකටද කිබුට්ස් වර්ගයේ ගොවිපළවල් දෙකක් අඹේපුස්ස සහ වීරවෙල පිහිටුවීම සඳහා ඔබතුමාලා ආවැය යෝජනාවක් මේ ඊශ්‍රායලයේ තියෙන දැන් අංකයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලක්ෂ 3000ක් දෙනවා ගොවිතැන් කරා. දැන් නමුත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජොබ් ප්‍රධාන වගකීම එක නෙමෙයිනේ. මම කියන්නේ දැන් මේ මුදල් හදිසි මේ මගේ ගිනි ගන්න ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒක කරුණා කළා මේ මුදල් හරි ගන්න පුළුවන් නම් අරන් නැත්නම් වෙන මුදල් ඔබතුමා තියෙනවා කිව්වා. කරුණා කළා මේ මේකට පරිපූර්ණ ගැස්සමෙන්තුවක් දාලා මේ මිනිස්සුන්ට වන්දි ගෙවන්න. දැන් මිනිස්සු ඇත්තටම අසරණ වෙලා ඉන්නේ. මොකද ඒගොල්ලෝ මහා කන්නේ ඉතුරු කරන් තිබිච්ච වීතික විකුණලා තමයි යල කන්නේ දැන් වගා කරන්න. මොකද මම හැන්සාඩ් කරා කරු ඇමතුමා කොට්ටාෂ කාර්යාලයක ගත්ත කන්න රැසීම් තීන්දුව ඒක තියෙනවා 150ක් අතුරු භෝග සහ 150ක් ඔය මොනවාද මේ වීගොයි තන කියලා. ඒතර මිනිස්සු අර කැකුලම් ක්‍රමය කියන එකට හාලා ඊට පස්සේ විය මොනවාද තනකොළ මැතේ මැරෙන්න තෙල් ගහලා බීජවලට සල්ලි දීලා එහෙම තියෙන්නේ. ඒ නිසා මම මේක ඇකුවේ දැන් මේ ආණ්ඩුව මෙතනම මේ බන්ධනාගාරේ වගා කරන්නත් ලක්ෂ 3000ක් වෙන් කරා නම් කලාව මිනිස්සුන්ට තඹුත්ත ගන්න මිනිස්සු වෙනුවෙන්
දන්නවා ඇති ඔය ව්‍යාපෘතිය
මොකද යන්නේ මේ
මේ බන්ධනාගාරේ ඉන්න මිනිස්සුත් යහමගට යවලා ඒ මිනිස්සුත් සක්‍රීය විදිහට මේ රටේට දායක කරගන්න හරි මාර්ගයට යවන එක අවතක්සේරු කරන්න එපා. ඒකත් දෙකක් නෑ මම කියන්නේ ඒකත් අවශ්‍ය දෙයක් නැති දෙයක් නෙමෙයි. ඒක කියලා මේ බන්ධනාගාරය කියලා ඒ මිනිස්සු හිරකාරයෝ කියලා තල්ලු කරලා එහෙම නෙමෙයි. ඒ මිනිස්සුත් මිනිස්සු කරන්න ඕනි. හැබැයි ඔබතුමා කියන කතාවත් එතන කතා කරන්න ඕනේ දෙයක්. ඒ සඳහා අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය උපරිම ක්‍රියාමාර්ගය අර ගන්න. ඉතින් මගේ මට්ටමේ මට ගන්න පුළුවන් දේ ගන්න ජනාධිපතිතුමාත් එක්ක කතා කරා. ඇත්තම ජනාධිපතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. එතුමා වහාම මේ අනුරාධපුරයේ ඉන්න ගොවි මහතුරු කැදෙව්වා අමාත්‍යාංශයට. මමත් ගියා. මේ අපේ දුමින දිසානායක ගරු මන්ත්‍රීතුමා සම්බන්ධ වුණා. කතා කරලා මේක අර කියන නෝනා ජලපාලක නෝනාත් එක්ක වරුවක් සාකච්ඡා කළා. නැහැ ඒගොල්ලෝ ඒ සත්‍යග්‍රහය කරන ටික ඔක්කොම ගොවියෝ නෙමෙයි ගරු මන්ත්‍රීතුමා. නැහැ නැහැ සත්‍යග්‍රහය කරන්නේ ඔක්කොම ගොවියෝ නෙමෙයි. ඒක ගොවි කණ්ඩායමක් අමාත්‍යාංශයෙන් සාකච්ඡා කළා දැන් සුමාන 3කට ඉස්සෙල්ලා. ඈ බෙදීමක් නෙමෙයි. ඉතින් ඒක කණ්ඩායමක් එක කරද්දී දැන් ඔබතුමාලා වුණත් එක කණ්ඩායමක් දෙයක් කරද්දී තව කණ්ඩායමක් තව දෙයක් කරනවානේ. ජනාධිපතිතුමාගේ නිර්දේශයක් තුළ යොමු කිරීමක් තුළ පරිසර අමාත්‍යාංශයේ වෙනම සාකච්ඡාවක් ගොවියෝ 15ක් විතර ප්‍රමාණයක් ඇවිල්ලා එර අර නිලධාරි නෝනා ඉන්නේ වතුර බෙදලා ඒ නෝනමත් අපි ගෙන්නලා සාකච්ඡාවක් කරා. නමුත් වතුර බෙදීමේ ප්‍රශ්නේ විසඳගන්න බෑ. ඒ කියන්නේ ඒක තියෙන දීර්ඝ කාලීන ප්‍රශ්නයක්. නමුත් ඔබතුමා කියනා වගේ මේ අසරණ වෙච්ච මිනිසුන්ට යම් ගෙවීමක් කළ හැකි නම් ඒක වෙන්න හැබැයි ඉතිහාසයේ මම දන්න විදිහට 2014වත් 2012වත් එහෙම නියක ආපු වෙලාවක එහෙම කරලා නැහැ. මොකද කරන්න මිනිස්සු උද්ඝෝෂණය කරන්නත් බය ඇති ඒ කාලේ. ඇති. නමුත් අපි ඒ ගැන සැලකිල්ලට අරගෙන කටයුතු කරන්නම් කියලා විශේෂයෙන් ගරු සභාවට පොරොන්දු දෙමින් ඒ වගේම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මෙවැනි කාලීන ප්‍රශ්නයක් මේක අදට විසඳන විතරක් නෙමෙයි දීර්ඝ කාලීන ප්‍රශ්නයක් අපිට විසඳගන්න මේ ගරු සභාව සාකච්ඡාවකට යෝජනා කිරීම ගැනත් ගරු මුතුකුමාර මන්ත්‍රීතුමාට අපේ ශ්‍රියානි මන්ත්‍රීතුමිය ඇතුළු අදහස් ප්‍රකාශ කරපු හැමදාත් ස්තුතිවන්ත වෙලා මම නිගරේලා ස්තුතියි.
ස්තුතියි ගරු අජිත් මහනම් පෙරම් නැතුමාට. ගරු බිමල් රත්නායක මන්ත්‍රීතුමා විසින් අද දින සභාව කල් තැබෙන අවස්ථාවේදී ගෙනෙන ලද යෝජනාව සම්බන්ධ විවාදය අවසන් පාර්ලිමේන්තුව යළි හෙට පස්වරුවකට රැස්වෙනවා.